ඔබ හාහා පුරා කියලා අන්තර්ජාලය පරිහරණය කරන්න ගත්තු දවසේ මොකද්ද සිද්ධ වුනේ? අවුරුදු 10කට 12කට ඉස්සර අපේ ගෙදරට මං මේ පහසුකම අරන් ගිය දවසේ මං ඒක පරිහරණය කරන්න පටන් ගත්තේ රෑ 7ට විතර. පුංචි නිදිමතක් වගේ එකක් ඇවිත් මං වෙලාව බැලුවා. පාන්දර 3යි. පළමුවෙනි දවසේ තිබුණු උද්‍යෝගී තරමද කියලා මං දන්නේ නැහැ. මාස 3කට වඩා මේ පහසුකම අත්විඳින්න මට ලැබුණේ නැහැ. දිගින් දිගටම එක එක ලෙඩ ඇවිත් කම්පියුටරේ ආතුර කරද්දි එය මිලදීගත්තු ප්‍රකටම ආයතනයේ නිර්ලජ්ජි ලෙස වගකීම් පැහැර හරිද්දි මං සේරම අතහැරලා දැම්මා. ඒකෙන් මං අදහස් කරන්නේ නැහැ මාස 3න් පස්සේ මං කිසිම අන්තර්ජාල පහසුකමක් නොලැබුවා කියලා. නමුත් සිද්ධිය වුණේ එහෙමයි. ඒත් ඒ විදියට ඒක දියාරු වෙලා ගියා. මං කියන්න හැදුවේ නම් ඒක නෙමෙයි. ඔබ අන්තර්ජාල පහසුකම මුලින්ම ලබද්දි කවුරු ගැනද හෙව්වේ? ඔබ විශ්වාස කරයිද දන්නේ නැහැ. මං ආසම මගේ ප්‍රියතමය අපමණ ඉඳද්දි මං එක්තරා පිටරට ලේඛකයෙකුගේ නම ගහලා බැලුවා. දැන් ලංකාවේ නම් මාටි වික්‍රමසිංහ. මට නම ගහලා බලන්න ඉස්සෙල්ලම හිටිය එතුමා. ලෝකේ නම් ඇන්ටන් චෙකෝව්, ඩොස්ටොයෙව්ස්කි, පුෂ්කින් ඔය වගේ. කවියෝ නම් ලංකාවේ මහගම සේකරගේ ඉඳලා, පිටරට නම් ෂේක්ස්පියර්, වර්ඩ්ස්වර්ත්, තාගෝර්, ලර්මන්ටෝව්, මිල්ටන් ඔය වගේ. ඒ වුණාට මං ටයිප් කළා මං කියපු අර නම. මං ඒ ඔස්සේ කැලෑ වැතුණා. වෙබ් කැලෑවේ ඒ ලේඛකයා ගැන හොය හොය මං තුන්යම් රැයක් ඇවිදලා මම දන්නෙත් නැතුව. ඔහු අවුරුදු 9 දරුවා කාලේ ඔහුට ෂේ රෝගේ වැළඳිලා තිබුණා. ඒක මොනතරම් රුදුරුද කියනවනම් අවුරුදු 5ක් මේ දරුවට ඇඳට වෙලාම ඉන්න සිද්ධ වුණා ඉස්කෝලේ නොගිහින්. මේ දරුවා මොකද දන්නවද කළේ? අධ්‍යාපනය ඇන හිටියානේ. ගෙදර අවුරුදු 3ක් ඉඳලා ඉතිරි අවුරුදු 2 මේ දරුවා මොකද දන්නවද කළේ? අවුරුදු 5ම මේ දරුවා බුද්ධිමත් නිසාම කියවන්න පටන් ගත්ත අතොරක් නැතිව පොත්. කාගේද? ඩොස්ටොයෙව්ස්කිගේ, ජොයිස්ගේ, ඒ වගේම ගෝල්ඩෝනි, ෂේක්ස්පියර්, මෝලියර්. ඒ විතරක් නෙමේ, ජර්මන් හා ප්‍රංශ භාෂාවත් ඇඳේ ඉඳලම ඉගෙන ගත්තා. ඔහු කවි ලියන්නත් පටන් ගත්තා. අවුරුදු 18 වෙනකොට ඔහු වෙනමම මිනිහෙක් වෙනවා. පළමුවෙනි නවකතාව ඔහු පළ කරනවා අවුරුදු 22. හැබැයි පත්තරකාරයෙක් විදියට ඔහු සාහිත්‍ය ජීවිතේ අරඹන්නේ පොතක් පළ කරායිනුත් පස්සේ. ඒකයි වැදගත්. මම කලින් කිව්වා වගේ මේ තරම් අන්තර්ජාල පිරික්සුමට හිද්දෙන අනන්තවත් දේ පුද්ගලයන් තිබුණත් මට ඔහු ගැන හොයන්න ඔහුගේ නම ටයිප් කළේ මං සාමාන්‍ය පෙළ ලියලා ගෙදර ඉඳද්දි කියවාපු ඔහුගේ පොතක් හින්දා. මේවායේ නම් ගම් එකපාරට ඔබට කිව්වම මේ කතාවල් වල කිසිම මිහිරක් නැහැ, රසක් නැහැ. ඔබ ඒක මට කියලා තිනවා. ඒ නිසයි ඔහුගේ කෘතියකවත් නම මම කිව්වේ නැත්තේ. මං ඔහුට කැමති වුණු හේතුව කිව්වොත් ඔහු ගැන අන්තර්ජාලය හරි විචාරකයෝ හරි කියාපු කිසිම අනන්‍යතාවයකට ඒක සම්බන්ධ නැහැ. අනික මං ඒව හෙව්වෙත් නැහැ. ඒක මේ සිද්ධියේ තියෙන විශේෂත්වය. යම් සාහිත්‍යකාරයෙක් කොහොමද එතකොට විෂය වෙන්නේ? ඔහු මට හිතදල ගියපු හේතුව බැලුවම විදග්ධ විචාරකයෝ හිනාවේවි. මහ වැදගම්මක් නැති හේතුවක් මේක කියලා. ඒත් මං ඇයි ඒක ඔබට නොකිය ඉන්නේ? මං ඔබට ඒක කියන්න. අපි උදාහරණයක් ගමුකෝ. අපි විරාගයේ පොත ගනිමු. මාටි වික්‍රමසිංහගේ. අපට කවුද කතාව කියන්නේ? අරවින්දද, සැමීද, සරෝජිනීද, නැත්නම් මාටි වික්‍රමසිංහද? අපට ගම්පිරිලේ කවුද කතාව කියන්නේ? පියල්ද, නන්දද, මාතරහාමිනේද, මාටි වික්‍රමසිංහද? හේමරත්න ලියනාරච්චිගේ මම රාත්‍රියේ වෙමි ගමු. කවුද අපිට කතාව කියන්නේ? මුලදී මම කියපු පුද්ගලයා නෙමෙයිනේ කතාවේ අන්තිමට අපි දැනගන්නේ. ඇඟ සීතල වෙන්නේ. විජයබා කොල්ලේ W. සිල්වා ගත්තත්, යශෝරාවේ සෝමවීර සේනානායක ගත්තත්, ගේකුරුල්ල RR සමරකෝන් ගත්තත්, මලගිය ඇත්තෝ සරච්චන්ද්‍ර ගත්තත්, චෙරිවත්තේ ඇන්ටන් චෙකෝව් ගත්තත්, ඉඩියට්ට මුවා වෙලා ඩස්ටොයෙව්ස්කි ගත්තත්, ටෝල්ස්ටෝයිගේ ඇනාහරි කැරණින් හරි ගත්තත්, මේ හැම තැනම ඉන්නව ලේඛකයත් හරියට චරිතයක් වගේ මුහුණ වෙලා. ඔබට යම් තරමකට හිතුණද ගම්පෙරළේ 30ගේ අංශු මාත්‍රයක් හරි ඇත්ත මාටි වික්‍රමසිංහන්ට තිබුණා කියලා? ඔබම කල්පනා කරා. 30 ඔබට මතකයිනේ. දෙවෙන්දරාසං සරච්චන්ද්‍රගේ ඇතුලේ හිටියද කියලා ඔබට මතකද? තුම්මං හන්දිය ගන්නකෝ. සේකරනේ දර හේ උඩ්ඩියන්නේ චිත්‍රඳින්න. නැත්තං අබිලිනු මම අස්සෙත් සේකර ඉන්නව නේද? අමුවට සුළුවට පේන මෙන්න මේ කාරණේ මං පුදුම විදියට වෙනස් ආකාරයකට දැක්කා. මං අර ඕ ලෙවල් ඉවර වෙලා මං අර කියපු පොත කියවද්දි. හැබැයි අර කාටත් වඩා වෙනස් විදියට මේ පිරිමි ලේඛකයා ගැහැණියක් වෙලා ගැහැණියක් හිතන විදියට හිතනවනේ. අපි බොහෝ වෙලාවට දකින්නේ ලේඛකයා හැංගිලා ඉන්නේ ඒ ඒ චරිතවල ඔහුගේ පිරිමි බව හෝ ගැහැණු බව එක්ක කියලා. ඒ කියන්නේ තිස්ස ඉඳද්දි මාතරහාමිනේ ඇතුළේ වික්‍රමසිංහ අපට පේන්නේ නැහනේ. මොකද තිස්ස පිරිමියෙක්, මාට වික්‍රමසිංහ පිරිමියෙක්. මාතරහාමිනේ ඔහුගේ මැවිල්ලක් උනාට එච්චර. මාව මවිතයටපත් කරමින් මං කියපු මේ ඉතාලියානු ලේඛකයා ස්ත්‍රී ගැහැණු චිත්තය ආරූඪ කරගන්නවා. ඔබට මා හිතන දැන් වැටහෙනවා ඇති. ගේ කුරුල්ල කතාවේ සමරකෝන් ගැහැණු චරිතයකට ආරූඪ වෙනවා කියලා හිතෙන්නේ නැහනේ. ඔහු මැව්වට ඒ වගේ තමයි. නමුත් මෙතෙන්දි එහෙම නෙමෙයි. ගැහැණියකට හිතෙන හැමදේම මේ ලේඛකයා විස්තර කරනවා පුදුම විදියට. සමාවෙන්න මම මේ කියන්නේ අවුරුදු 30කටත් එහා පැත්තේ කියවපු පොතක් ගැන. මම ඊට පස්සේ පොත කියෙව්වේ නැහැ. ගැහැණියක් හිතන යම් යම් දේ පුළුවන් පිරිමි ලේඛකයෙකුට විස්තර කරන්න. ඒත් සෑම සියලු පුංචි විශාල හැමදේම විස්තර කරන්නේ කොහොමද? එමිලි සෝලා හරි, ඩී.එච්. ලෝරන්ස් හරි, ඇල්බර්ට් කැමූ හරි, ෂන් පෝල් ශාස්ත්‍රි හරි මේ වගේද කියලා ඔබට හිතුණද? මං අනුමාන කරන ලේඛකයා. මං පුංචි ඉංගියක් දුන්න ඉතාලියානු කියලා. ඒ නිසා ඔබ එහෙම හිතන එකක් නැහැ. මම මුලින්ම ඉන්ටර්නෙට් එකේ ටයිප් කළේ කවුද? ගෘහ නිර්මාණ ශිල්පියෙකු වුණු, චිත්‍ර ශිල්පියෙකු වුණු වෙනීසියානු කාලෝ කියන යුදෙව් තාත්තටත්, තෙරේසා ඉච්නියා කියන අම්මටත් පුතා වුණු ඇල්බර්ටෝ. එහෙමත් නැත්නම් පෙන් නේම් එකෙන් කිව්වොත් මොරේවියා. ඔය කියන විදියට ඇල්බර්ටෝ මොරේවියා. අම්මගේ පැත්තේ සීයාගේ නම අරගෙන රෝමේ ඉපදුණු ඇල්බර්ටෝ මොරේවියා. මා පුදුමයට පත් කළ ඔහුගේ කෘතිය තමයි ලා රොමානා, ද වුමන් ඔෆ් රෝම්. මේ කෘතිය තමයි මම අපොස සාමාන්‍ය පෙළ විභාග ඉවර වෙලා අර කියෙව්වයි කිව්වේ. මොරේවිය අවුරුදු 40 තමයි මේ කෘතිය ලියලා තිබුණේ. ගැහැණියකගේ සිතුම් පැතුම් වගේම හංගන්නේ නැතුව එලිපිටම නිරාවරණය කරන චර්යා සිතුවිලි වුමන් ඔෆ් රෝම් කතාව තුල තිබීම තමයි මට ඇතුණු පුදුමය. එහි මැවුම්කාරයා පිරිමියෙකු වීම, ඔහු වීම ඇය කෙනෙක් නොවි. මොරේවියා ඇතුළට බැහැලා තිබුණේ අවුරුදු 40 අවුරුදු 16 නිරූපිකාවක් තුළට. මොරේවියාගේ අවුරුදු 16 නිරූපිකාව ගැන කියලා මං ඔබට තිළිණ කරන ගීතය ගැන ඔබ ගැඹුරට නම් හිතන්න එපා. යම්කිසි චරිතයක ස්වභාවය ගැන කියපු නිසා පුංචිම පුංචි අවස්ථා සම්බන්ධයක් මං හදාගන්නවා. සේකරත් සුගතපාල සෙනරත් යාපත් එකතු වෙලා කේමදාසයන්ට හදන්න දුන්නු මේ ගීතෙට. සුගතපාල සෙනරත්යාබාගේ හන්තානි කතාව චිත්‍රපටයේ එනකොට මං හිතන්නේ මං 5 පන්ති විතර. විජේ, ස්වර්ණ, ටෝනි තමයි 3 දෙනා. විජේ සෙල්ලක්කාරයි, නාගරිකයි. ටෝනි බණ්ඩාර කෙනෙක් මගේ මතකෙ හැටියට, වැදගත්. ගැමි ප්‍රභූ පවුලක තමයි ඉපදෙන්නේ. ස්වර්ණ ඉතින් හැබෑ ස්ත්‍රී චරිතයක්. දෙපැත්තට දෝලණය වෙනවා. මට මේ ගීතේ වැදගත් වෙන්නේ එක පේලියක් විතරයි. ඒ පේලියෙන් මේ තරමක වැදගත් ලැජ්ජාමය ගති ඇති පෙම්වතාගේ මුළු ආධ්‍යාත්මය හෙළි කරනවා. ඔහු හැම දෙයක් හමුවෙම වගේම ආදරය හමුවෙත් තැතිගන්නා ලැජ්ජාශීලී චරිතයක්. ඒ නිසයි අර වැදගත් පේලිය වික්ටර්ට මුවා වෙලා ටෝනි රණසිංහ කියන්නේ. ඔබට දැන් හිතන්න පුළුවන් නේද? මොරේවියා කොහොමද චරිතයක් ඇතුළට කිඳා බැහැලා ඒ විස්තර අන්තිම දසමිට කියන්නේ? ඒ වගේමයි වික්ට කොහොමද ටෝනිට මුවා වෙලා ඔහුගේ චිත්තය එක පේලියකින් කියන්නේ? හැබැයි මේක හෙලි කරගන්න නම් ඔබ අන්තිම අංශුව දක්වා මේ ගීතය අහන්න ඕන. සැලෙයි මහද සැලෙයි සැලෙයි කියන හැටි බලන්න. මේ පෙම්වතාගේ චිත්තය මොන තරම් ඔහු හෙලි කරනවද ඒ වචන කියන විදියෙන්? මොන තරමක් පෙම්වතිය අනාගතයේ ඔබ පමණයි කියලා කිව්වට ඔහුට කියන්න තියෙන එක පේලියයි තැති අරගෙන. ඒ ඔහුගේ සිතුවිලි, ඔහුගේ චිත්තය මොකද්ද? සැලී මහද සැලී සැලී
සුඳු
ரே இரப்பான வித்யுத் தபால் ரே இரப்பான் அட் தேரன் டாட் எல்கே ரே இரப்பான பசுகிய கதம்ப விந்தின் பிவிசென்ன வெப் பியசட் www.fmதேரன.lk www.fmதேரன.lk ரே இரப்பான நாத சரித்தே கபில ருவன் பூகலாரச்சி சகாய நாத பூமிகாவ கேஷியஸ் சனீர் ரேயிரப்பான விதாயக நிஷ்பாதன பாரே நிலேந்திர தேசப்பிரிய ரே இரப்பான திஸ் துங்கனி கதம்பைய டெஸ்கம் டிஆர் ஃபோர்டி ஸ்தூதிய நார்த பக்னி வேவ சமுகனிமே நிமேஷே ரேயிரப்பானே அபி முலின்ம அம்மகெனிக் வியபத் உணகமத் தியனியகட எலியதுன் ஹெட்டிகன கதாகலா மடஹிதுன மாடே விக்ரமசிங்கன் එතුමාගේ පියා මියගිය මොහොතේ තමුන්ගේ අම්මා ගැන කළ විස්තරයකින් ඔබගෙන් සමු ගන්න. මේ අම්මා අප සාමාන්‍ය නිර්මාණවල ප්‍රබන්ධවල දකින අම්මා කෙනෙක් නෙමෙයි. හැබෑවටම මාටින් වික්‍රමසිංහයන්ගේම අම්මා. ඔබත් බලන්න මේ අම්මගෙන් අංශු මාත්‍රයක්වත් අද ඔබේ ජීවිතයට ගත්තොත් මොන තරමක් වටිනවද කියලා. අම්මා මහහඬින් සිනාසෙනු, මහහඬින් හඬනු මා විසින් දක්නා ලදයි කිය නොහැකිය. තාත්තා මලදවසෙහි නම් මා සහෝදරියන් මෙන්ම අම්මාද විලාප නැගුවාය. තාත්තාගේ මලසිරුර බෝමදාන කොට ගෙදරට පැමිණියන් සමග මගේ ඇතැම් සහෝදරියක් සිනාසෙමින් කතා කළාය. එය දැනදු මට මතක්වන්නේ බාලවියෙහි සිටි ඔවුන්ගේත් තැන්පත් නුවන ලැබූ අම්මාගේත් වෙනස පිළිබඳ හැඟීමක් මා තුළ ඒ අවස්ථාවෙහිම පහළ වූ බැවිනි සිතමි. තිවුණු නැහැක් හා සීන් තොල් සඟලක් සහිත නුවණැති මුහුණක් ඇතත් අම්මා පළමුවන පොතවත් කියවන්නට තරම උගන්මක් නොලැබුවකි. ගමේ නොතාරිස් මෙන් ඈද අත්සන් තැබුවේ එක අකුරක් ලියා ඒ වටා ඉරක් ඇඳීමෙනි. ගමේ හැම දෙනාගේ දුක්පීඩා හිසෙහි පුරවාගත් නිසාදෝ ඇගේ මුහුණ හැමද ශෝකයෙන් තැවෙන ඇගේ හද පිළිබිඹු කරන්නක් වී යයි මම සිතමි. තාත්තා මැරි හමසක් යනතෙක් අම්මා කිසි විටක සිනාසුනාදයි මට නිසැකව කිව නොහැකිය. අපූරු මුහුණ කතාවේ දෙමළ ගැහැණියගේ මුහුණ පිළිබඳ වර්ණනාව ලියන අවස්ථාවෙහි මට නිතැතින් සිහි වූයේ අම්මාගේ මුහුණයි. අම්මා මියගොස් අවුරුදු බොහෝ ගණනක් යනතුරු මට ඇගේ මුහුණ සිතියමට නැගිය හැකි තරම් විවිධ ලෙස මනසින් ගත හැකි විය. දැන් ඇගේ මුහුණ සිහි කරන්නට වෑයම් කරන කල මගේ මනසට හසුවන්නේ එහි නැහැ, දෙයස, කට ආදිය පමණි. නැහැ මනසට නගාගෙන දෙයස සිහි කරන කල නැහැ මනසින් අතුරුදන් වෙයි. මුහුණුවර සිතට නගා ගන්නට වෑයම් කරන කල නැහැ දහා ඇස් නැති මුහුණකි මගේ මනසට හසුවන්නේ. මාගේ ආධ්‍යාත්ම ස්වરૂපය අතිශයෝක්තියට නැගීමට පුරුදු උනේ ඇගේ කායික ස්වરૂපය මගේ සිතින් මැකෙන්නට පටන්ගත් තැන් සිටයයි මම සිතමි. මම බන්දුල නානක් කරවසම්.